ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂා පනතේ 12 වෙනි වගන්තියේ මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළමුවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන ලද කැඳවන බව බවට ආඥාවන් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ විශේෂ දෙක වගන්තිය සමග කිවිය යුතු දෙක තුන වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙන්න ලැබී ශ්‍රී ලංකා ජනාධිපති නිවේදනය ජාතික සභාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් 20/22/21 දින අනුමත කරන ලද යෝජනා සම්මතයේ ප්‍රකාරව කථානායකවරයා සභාපතිවරයා වූද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පක්ෂයේ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සමග ජාතික සභාවේ සේවය කිරීම සඳහා ඒ දේශපාලන පක්ෂ විසින් මත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරයන්ද නම් කර ඇති බව එම සභාවට දන්වනු කැමැත්තෙමි. ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු නසීර් අහමඩ් මැතිතුමා, ගරු ටිලාර් අලස් මැතිතුමා, ගරු සිසිර ජයකොඩි මැතිතුමා, ගරු සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මැතිතුමා, ගරු ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ මැතිතුමා, ගරු රවුෆ් හකීම් මැතිතුමා, ගරු පවිත්‍රා දේවි වන්‍යාරච්චි මැතිනිය, වජිර අබේවර්ධන මැතිතුමා, LALM අතවුල්ලා මැතිතුමා, ආචාර්ය තිස්ස විතාරණ මැතිතුමා, රිෂාඩ් බදුර්දීන් මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා, වාසුදේව නානායක්කාර මැතිතුමා, පළණී දිගම්බරම් මැතිතුමා, මනෝ ගණේෂන් මැතිතුමා, උදය ගම්මන්පිල මැතිතුමා, රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමා, ජීවන් තොණ්ඩමාන් මැතිතුමා, ජීජී පොන්නම්බලම් මැතිතුමා, පතුරුලී රතන ස්වාමීන් වහන්සේ, අසංක නවරත්න මැතිතුමා, අලි සබ්රි රහීම් මැතිතුමා, සීවි විග්නේශ්වරන් මැතිතුමා, වීරසුමන වීරසිංහ මැතිතුමා, සාගර කාර්යවසම් මැතිතුමා. නිවේදනයයි ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් 20/22 සැප්තැම්බර් මාස 23 සිකුරාදා එනම් අද දින පූර්වභාග 11:30 කාරක සභා අංක කාමර සභා කාමර අංක 2 පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සහ රු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තේ. ඊට සහභාගි වන ලෙස සියලුම පක්ෂ නායකයන් සහ කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන්ට කාරුණිකව ආරාධනා කරනු කැමැත්තෙමි. පිලිඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාපකාරව 2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 5 කාණ්ඩයේ 9 කොටස 2020 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 5 කාණ්ඩයේ 8 කොටස සහ 6 කාණ්ඩයේ 16, 17, 18, 19 සහ 20 කොටස් සහ 2020 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 15 කාණ්ඩයේ 1-2 කොටස් 1-3 කොටස් සහ 7 කාණ්ඩයේ 4-5 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායක
එකී වාර්තා මුද්‍රණකළ යුතුය යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාපකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 8 කාණ්ඩයේ රාජ්‍ය ආයතනය සඳහා ගොඩනැගිලි අවශ්‍යතා සපුරා ගැනීම හා උපයෝජනය සම්බන්ධයෙන් සම්බන්ධ කාරක සභා වාර්තාවේ 10 කොටස මම ඉදිරිපත් කරමි.
එකී වාර්තාව මුද්‍රණකළ යුතුයි යෝජනා කරමි.
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාපකාරව ජාතික විගණන කාර්යාලය වෙත ලැබී ඇති රාජ්‍ය බැංකු පිළිබඳ 20/18 අංක 19 දරන ජාතික විගණන පනතේ දාහතරවන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති ත්‍රයිවාර්ෂික වාර්තාවේ 11 වන කාණ්ඩයේ 2 වන කොටස සහ රාජ්‍ය සමාගම් පිළිබඳ 20.18 අංක 19 දරණ ජාතික විගණන පනතේ 14 වගන්තිය ප්‍රකාර විගණකාධිපති ත්‍රයිවාර්ෂික වාර්තාවේ 11 වන කාණ්ඩයේ 9 වන කොටස මම ඉදිරිපත් කරමි.
එකී වාර්තා මුද්‍රණය කළ යුතුය යෝජනා කරමි.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදීස් පටුදාමත්තුමා.
ගරු කථානායකතුමනි, 2016-2017 සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතයන්ගේ එක්තරා වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා රණවීරු සේවා අධිකාරිය වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමි.
අරු කුෂ්කර්ම එමත්තුමා,
2021 වර්ෂය සඳහා සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
අරු සංචාරක හා ඉඩම් අමත්තුමා,
2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කල්මනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සංචාරක ඉඩම් කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවට යොමු කිරීමට යෝජනා කරමි.
කරු කම්කරු හා විදේශක ප්‍රකීය අමත්තුමා,
2018 වර්ෂය සඳහා ශ්‍රම වාසන අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කම්කරු සහ විදේශ රැකියා කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි.
පිටසම් පිළිගැන්වීම ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා. ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා,
ගරු කථානායකතුමනි, හෝමාගම කටුවාන කොළසිරි කුමාරගේ මාවත අංක 282-3 ධර්ම ස්ථානයේ පදිංචි M.K. ජයරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
වසුදේව නානායක්කාර මැතිතුමා,
ගරු කථානායකතුමනි, පානදුර බලපල අංක 203-4 ස්ථානයේ පදිංචි KPE පෙරේරා මහත්මියගෙන් ලැබුණු පැත්තම පිළිගන්නවා.
චන්දිම වීරක්කොඩි මැතිතුමා, සුදිත් සංජය පෙරේරා මැතිතුමා,
ගරු කථානායකතුමනි, මෙලොන්දෙණිය දැතිගම ජයන්ත යන දිපිනේ පදිංචි MLP සම්ප්‍රසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
චාර්ය ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා,
ගරු කථානායකතුමනි, මහරගම නාවින්න වටමාවත අංක 31 පහදන්න ස්ථානයේ පදිංචි WP විමලසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සම්බන්ධයෙන් සැප්තැම්බර් මාස 13 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කරන කාර්ක සභා රැසීමේ තීරණයකට පෙර අද දින මේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. ප්‍රධාන වැඩ කොටුතු ආරම්භයේ 50 කෙටුම්පත් යෝජනා. හෝමන්තිතුමා,
ප්‍රධානායකතුමනි, මේ ප්‍රශ්න පිළිබඳව අතර ඔබතුමාට ගෞරවය කරනවා, ස්තුති කරනවා. ඔබතුමා මේ ප්‍රශ්නාගාර රැක්ෂිමාව කැඳවුවා. අතර ගරු කථානායකතුමා, දැන් මේ පාර්ලිමේන්තු වාර අවසානයේදී ප්‍රශ්න අලුතෙන් බාර දෙන්න තිබුණා. මම අලුතෙන් පාර ප්‍රශ්න දුන්නේ. මගේ ප්‍රශ්න තාම දාලා නැහැ. හැබැයි මට දැනගන්න ආරංචිය ලැබුණා, සමහර මන්ත්‍රීවරු පරණ ප්‍රශ්න ටික තමයි දීලා තියෙන්නේ. හැබැයි ඒවා මේ න්‍යාය පුස්තකයට වැටෙනවා. මම අලුත් කරා ප්‍රශ්න. මොකද අලුත් ආණ්ඩුවක් තියෙන්නේ, අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නේ. ඉතින් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුවෙන් ආපු අලුත් ප්‍රශ්න මම දුන්නේ. ඉතින් ඒදී මාව දැනුවත් කරේ ගරු කථානායකතුමනි, අලුත් ප්‍රශ්න නිසා මේවා කල්යයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම දැන් අලුත් ප්‍රශ්න තමයි හැමෝම දෙන්න ඕනේ අලුතෙන්. ඒ පරණ ප්‍රශ්න මේ න්‍යාය පුස්තකයට ඇවිල්ලා තිබෙනවා. ඉතින් එතනදී යම් අසාධාරණයක් කියලා තිබුණා. හැමදාම ප්‍රශ්න අහන මට, මම හිතනවා ඔබතුමා සැලකිලිමත් වෙලා මට මේක සාධාරණයක් කරලා දෙන්න. මොකද මේ සතිය තුලත් නැහැ, ගිය සතිය තුලත් මට ප්‍රශ්නයක් නැහැ ගරු කථානායකතුමනි අහන්න. ඉතින් මේ අපි ඔබතුමාලා කියන විදිහට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට ගරු කරලා තමයි ඉදිරිපත් කළේ. නමුත් ඒ සම්ප්‍රදායෙන් බැහැර වෙලා සමහර නිලධාරීන් මන්ත්‍රීවරුන්ගේ තියෙන පෞද්ගලික හිතවත්කම හැමෝම නෙමෙයි මේ මේකව යොදවලා තියෙන. ඒක පිළිබඳව අවධානය යොමු කරන්න ගරු කථානායකතුමනි.
හොඳයි, බොහොම ස්තුතියි. බන්ධනාගාර කටයුතු හා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
පුනරුත්ථාපන කාර්යාංශය යනුවෙන් හඳුන්වන ලැබිය යුතු සහ සඳහන් කරනු ලැබිය යුතු කාර්යාංශයක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද එහි බලතල කාර්ය සහ කර්තව්‍ය විධිමත් කිරීම සඳහා සහ ඒහා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතකි.
දෙවනවර කියම කවදාද? හෙට. විෂය අංක දෙක සභානායකතුමා.
අර කථානායකතුමනි, අංක දෙක යෝජනාව මම ඉදිරිපත් කරමි.
සභාව එකඟද?
අය.
විෂය අංක තුන සභානායකතුමා.
අර කථානායකතුමනි, අංක තුන යෝජනාව මම ඉදිරිපත් කරමි.
සභාව එකඟද?
අය.
විෂය අංක හතර සභානායකතුමා.
අංක හතර යෝජනාව මම ඉදිරිපත් කරමි. කරු කථානායකතුමනි,
සභාවිකංගද?
හායි.
විෂය අංක පහ සභානායකතුමා.
කරු කථානායකතුමනි, අංක පහ යෝජනාව මම ඉදිරිපත් කරමි.
විෂය අංක හය සභානායකතුමා.
කරු කථානායකතුමනි, අංක හය යෝජනාව මම ඉදිරිපත් කරමි.
සභාවිකංගද?
හායි.
විෂය අංක හත සභානායකතුමා.
කරු කථානායකතුමනි, අංක හත යෝජනාව මම ඉදිරිපත් කරමි.
සභාවිකංගද?
හායි.
ශෝක ප්‍රකාශ යෝජනා කරු අගමැතිතුමා.
Honorable Speaker, Her Majesty the Queen of Elizabeth, Court of Condolence, the passing away of the Queen, I move that this Parliament resolves that Parliament Democratic Socialist Republic of Sri Lanka pays his deepest sympathies to and conveys to His Majesty King Charles III and the royal family, the people of Great Britain, on the demise of world's immensely respected Her Majesty the Queen Elizabeth II.
Honorable Speaker, amongst all the letters of congratulation I received on becoming President, the one that was sent by Her Majesty Queen Elizabeth II was special. It would have been, if not her last letter of congratulation, one of her last letters of congratulation. Her Majesty has been very frail after the death of her husband, His Highness Prince Philip, the Duke of Edinburgh. But no one expected a sudden passing away like this. 2 days before her death, we saw Her Majesty on television with the outgoing Prime Minister and the incoming Prime Minister. She looked a bit exhausted. But anyway, anyone who spends half a day with outgoing Prime Minister Boris Johnson and the incoming Prime Minister Liz Truss would have been exhausted, so that was nothing special. And then we heard of her passing away. The ceremonies are all over. But we have to grapple with the issue, what did Queen Elizabeth II mean to us, to Sri Lanka, the United Kingdom, to the Commonwealth, and to the world? As Queen of Ceylon, her reign signified the transformation of our country from Ceylon to Sri Lanka. The great political upheaval started under her. The 1956 election victory, the emergence of the ethnic issue, the coming of the free education generation, the state control of the economy, 2 coup d'etats against the governments, the start of the armed uprisings in the south. She is a person, Her Majesty, is a staunch Christian and held to her belief as the defender of the Anglican faith. But as Queen of Ceylon, she also upheld the commitment to safeguard Buddhism under the Candian Convention of 1815. In fact, a little known item is that Her Majesty presided over the Buddha Jayanti 2500 celebrations as the head of Ceylon, together with the kings of Thailand, Laos, Cambodia, and the president of Burma, as Myanmar was then known. So, at the end of it, she also, when her term came to an end and we became a republic, or there was also two issues that have been left behind, which has still not been unresolved. The conversion from a dominion of Ceylon into the unitary state of Sri Lanka, Republic of Sri Lanka, was the emergence of the ethnic issues, which led in turn to uprisings, and still the last part of it has to be resolved. Secondly, it was an issue that was raised, if we want a figurehead, why don't we have the Queen? Why do you need a figurehead president? I remember the late Mr. Sirivardhana, editor of the Atta, wrote editorial that we need not become a republic to become a socialist country. And then there was the issue that was raised by the then leader of the opposition, Honorable J.R. Jayawardhana, supported by his chief whip, Ranasinghe Premadasa, as to why we need a figurehead president. If you have to have a president, we should have an executive presidency on the model of France. Now, this is also still unresolved question. Many have pledged and want elections to abolish it, but no one has done it. But in a sense, she represented not only the transfer, the transformation of Sri Lanka, but also the transformation in the rest of the world. The transfer of power from West to Asia and Africa. The dismantling of the British Empire. And the UK joined Europe, then they have left Europe and is now redefining its role as global Britain. Queen Elizabeth II was different. From head of the British colonies, she became head of the Commonwealth of Nations. A transformation which represents her greatest success, bringing together the West and the rest. This Commonwealth of Nations saw some of the most outstanding leaders of our time get together with Her Majesty the Queen. Sir Winston Churchill, Dame Margaret Thatcher, Pandit Jawaharlal Nehru, Sir Robert Menzies, Pierre Trudeau, Lester Pearson, Nelson Mandela, Kenyatta, Kenneth Kaunda, Nyerere, Nkrumah, Lee Kuan Yew, and Tunku Abdul Rahman were amongst others. In this transformation, Queen Elizabeth II became to us a symbol of stability, a symbol of adaptability. No other queen would have jumped off a helicopter with James Bond, and a symbol of duty. As a global icon, she outranked the UK, a nation which has now to chart its fortune without its greatest soft power asset, Queen Elizabeth, who was 100 times more powerful than the aircraft carrier named after her. It is to pay our respect to this global icon, which took many of us to the funeral service in Westminster Abbey. It was a very moving funeral service. The most poignant moment began when all of us in the Abbey, Christian or non-Christian, joined in to sing her favorite hymn, "The Lord is My Shepherd." Goodness and mercy all my life shall surely follow me, and in the God's house forevermore my dwelling place shall be. Queen Elizabeth II is no more. Therefore, I request, Honorable Speaker, and I am supporting the motion moved by the Honorable Prime Minister, to convey to His Majesty King Charles III and members of the royal family our condolences. I conclude this tribute to Queen Elizabeth II of Ceylon, the last of our royal line, which began with King Vijaya, with these words: Anikka vatta sankaran, upadavaya dhammino, upadhitva nirunjantu, te sam pipo suko. Impermanent are formations, subject to rise and fall. Having risen, they cease. Their subsiding is bliss. Thank you.
Honourable Speaker, in joining the resolution of the vote of condolence, memory of Her Majesty Queen Elizabeth II, passing of Her Majesty Queen Elizabeth II has certainly saddened the people of Sri Lanka, people of the Great Britain and across the world. While sharing our sincere grief, the people of Sri Lanka offer our sincere gratitude for the remarkable life in service of faith and duty. We recognize this a time of profound personal loss for the British royal family, who are mourning a beloved mother, grandmother, and a great-grandmother. The Queen visited our shores on three occasions, as mentioned by His Excellency the President. First time as a princess with Prince Philip on their honeymoon, and two other occasions later during the course of her seven-decade reign as Queen. She touched the people of Sri Lanka with sympathy and kindness whenever our people were afflicted by tragedy and disaster. Queen Elizabeth II was also head of the Commonwealth, and today Sri Lanka Parliament joins together with the extended Commonwealth Parliaments in sorrow and mourning of her loss. Mentioned by the President of Sri Lanka in presence paid his last respect to the Queen's final journey. And on September 18, Sri Lanka declared an official state of mourning in remembrance. At this time, on behalf of Parliament and all Sri Lankans, we convey our deepest condolences to the new King, the royal family, and the people of Britain. Like his mother before him, the King has a deep and lasting connection to Sri Lanka, a love of beautiful country, and hopefully a deep affection towards our people. May the Queen Elizabeth II rest in peace and achieve the supreme bliss of Nirvana. Thank you.
വിപക്ഷ നായകത്വം.
Honourable Speaker, Honourable President, Members of Parliament, we are all gathered here today to pay our tribute to Britain's longest reigning monarch, the late Queen Elizabeth II. She was the United Kingdom's longest reigning monarch and one of the longest reigning monarchs in all of recorded history. We pay tribute to Her Majesty not just for the longevity of her reign, not simply for the stability that she brought to her subjects and to her nation, not just for her graciousness and stature. Of course, we remember her for all these reasons, but also we recognize and acknowledge her unyielding passion for duty and her uncompromising dedication to the service of the United Kingdom and the monarchy. The tributes that have thus far been made in this chamber and beyond, from the White House in the United States to the parliaments of the Commonwealth of Nations, to the people across Great Britain, are undeniable testaments to the love the people had for their Queen, a reflection of the adoration and respect she inspired, thus an ultimate reflection of Her Majesty's own loyalty to the nation and the crown. This chamber also pays its respects to Her late Majesty Queen Elizabeth II on account of our status as a Commonwealth nation, as a nation state that is a member of the global community of nations, but also as a special acknowledgement of our shared history with the United Kingdom and its people. Whatever our political differences and history of confrontation that resulted from the periods of colonization, we come together to acknowledge the grief. We understand that the people of Great Britain are mourning, and we do respect that in all sincerity. This chamber, our institutions, our laws, some of our political customs and political structures have all evolved from our British colonial past and beyond. As a former colony, we cannot deny a colonial hangover. This is a reality and should never be ignored nor forgotten. The oppression of peoples around the world at the hands of British imperialism is widely acknowledged. Those debates around republicanism within the UK and around the Commonwealth will only grow with the passing of Queen Elizabeth II. This in itself is a testament and a tribute to her reign and to her very being. While these debates may continue, and while I respect all those that have divergent opinions on the British monarch and its history of imperialism, I also acknowledge that the freedoms we possess to debate, to disagree, are foundational to the story of human emancipation. However, as human beings, we must all respect the grief of millions of people around the world, and particularly in the United Kingdom. Given Sri Lanka's history is itself forever intertwined with the history of the United Kingdom. At this particular juncture, please permit me to reflect on the reign of Queen Elizabeth II. We are all aware that the United Kingdom is a parliamentary constitutional monarchy. This means that despite all the pomp and pageantry surrounding the royal family, while the Queen would wear the crown, while King Charles III now wears the imperial crown, political power is wielded by others, usually far removed from the royal family. In many ways, that is what has ensured the survival of the British monarchy. Its distance to the power center, as well as its proximity to the nation's heart. Whatever else Queen Elizabeth II is remembered for, she will not be remembered for her political beliefs. She will never be defined by political ideology. For someone that existed as a head of state for over 70 years, we must acknowledge that this is an extraordinary achievement. To be perceived as politically neutral throughout a 70-year period defined by social and economic upheaval, revolution, war, and technological advancement. The real legacy of Queen Elizabeth II was that she always found herself above the fray. Rarely would she react or respond without considerable measure. She remained as disciplined a public servant as there has ever been, as perhaps there ever will be. Do remember that the Prime Minister of the United Kingdom must update the Queen once a week with a private face-to-face audience. Her late Majesty had these weekly appointments with 14 different Prime Ministers over a 70-year period. While Queen Elizabeth II was in many ways a very young queen during her coronation, she had already had many, many years of preparation for her duties. One of the enduring personality traits confirmed by all those close to her was her sense of obligation to duty and service. Further evidence of this lies in her preparation for her meetings with prime ministers, her questions to them, her natural curiosity about the world beyond her own inner circle. We are all well aware that Sir Winston Churchill was her first prime minister. Prime Minister Churchill was also a friend of her father, George VI. There are stories of how Prime Minister Churchill was initially unsure about how a young queen would manage the British Empire and the prevailing pressures on the crown. I recall the footage of how Sir Winston Churchill joined the royal family, including King George VI and the future Queen Elizabeth II, on the royal balcony, waving to millions after the end of the World War II on the 8th of May 1945. Queen Elizabeth II was said to have been extremely impressed, even beguiled by the relationship her father, the King, had with his subjects, the love and the adoration they had for him. This was in the years following the Blitz on London, when many buildings in the city were bombed, a perilous moment for the United Kingdom, a moment of existential threat was overcome with the dual powers of the government of the United Kingdom and its royal family, in whose name the army of the United Kingdom entered the battlefield. It's a solemn relationship. On her 21st birthday, the future Queen made her own solemn vow to her people. Quote, "I declare before you all that my whole life, whether it be long or short, shall be devoted to your service." I want to remind this chamber that Queen Elizabeth II was on royal duties abroad in Kenya when King George VI passed away. She was whisked away from her duties to a lifetime of service. There were no questions asked. She would henceforth sacrifice herself and her family for the betterment of the crown. Queen Elizabeth waited for a year for her own coronation out of respect for her father, the late King George VI. When we recall the late Prime Minister Sir Winston Churchill and his relationship with the late Queen Elizabeth II, we should also note that there was some divergence between the Queen and her Prime Minister during the post-war period and about Britain's place in the world. We must remember that Sir Winston Churchill fought many wars for the British Empire. He was a strong supporter of retaining Britain's global supremacy in the face of a trend towards decolonization and proliferation of independence movements and the dissolution of the British Empire. He differed from the young Queen Elizabeth with regard to this. The Queen preferred a loose confederation of states which would come to be known as the Commonwealth. In fact, a very young Queen Elizabeth II went on a much publicized world tour, visiting many nations that would later become members of the Commonwealth, a world tour that was against the advice of her Prime Minister Sir Winston Churchill. From such tours began her reign as Britain's most important diplomat. Queen Elizabeth II would become United Kingdom's most experienced diplomat, experience that no other person had ever had, not before and certainly not since. When we talk about her relationship with prime ministers, we must remind ourselves that when the Labour leader, Harold Wilson, became the prime minister in 1964, there was much trepidation that the famous lefty would disrupt the formalities between the Crown and the government. This was a time of social and economic upheaval and unrest, with Britain undergoing economic hardships. There was widespread dissatisfaction with the conservative establishment of the time, which led to the rise of the Labour Party under Harold Wilson, who was himself an avid supporter of unions and the labour movements of the day. The 1960s were also a period of counterculture and of rebellion against tradition, all of which were a threat to the monarchy. It has been noted that the Queen's experiences with the Prime Ministers had always revolved around the perspectives from the conservative side of the political aisle. The premiership of Mr. Wilson would in fact be the first time that Queen Elizabeth II would be given the perspective from a different side of the political aisle. It is said that she cherished her briefings with Harold Wilson, that her natural curiosity would lead to many questions regarding the labour struggle and unions being put to the Prime Minister. Prime Minister Wilson, for his part, was always ready to treat the Queen as his equal, someone to learn from as well as to educate. Great Britain faced many challenges with revolts against the Wilson government from the unions, the pressure from the coal and steel industries, while trade with former colonies had broken down. It is said that her audiences with Harold Wilson would last longer and longer with each passing week, and that she would often ask him to stay for longer than was required. Harold Wilson was said to have explained to the Queen the issues facing the working classes in a manner that previous prime ministers has seldom cared to. He shared the experiences of the unions with Her Late Majesty. Her Late Majesty even began inviting Prime Minister Wilson to stay for drinks after the audience officially ended, serving brandy and gin, breaking many decades of tradition in the process. There is even a story about Prime Minister Wilson being invited to Balmoral Castle in Scotland for a traditional barbecue, which is cooked by the Duke of Edinburgh, and the Queen does the washing up herself. Queen Elizabeth II had a far less congenial relationship with Iron Lady Prime Minister Margaret Thatcher, a politician that was famous for tough talking with a confrontational style and was a complete opposite of the Queen, who was always required to steer clear of confrontation. I must bring to the attention of the Chamber that during the Thatcher era, there was rising inequality due to economic issues. Unemployment was high. Social unrest was threatening to spill over. Thatcher would confront the unrest with force, something the Queen was said to have been most uncomfortable with. Another point to note is that while under Prime Minister Thatcher, Britain took a hands-off approach on the issue of apartheid in South Africa, where her government even effectively slowed down the imposition of sanctions on the apartheid government of the time. Queen Elizabeth, against the advice of Prime Minister Thatcher, travelled to a meeting of Commonwealth heads of state supporting the claims of anti-apartheid agitations in South Africa. Despite her differences with Prime Minister Thatcher, Queen Elizabeth was unhappy at the treatment meted out to Prime Minister Thatcher towards the end of her premiership. This was the mark of a person that was able to understand the human element, even in the power games of the political arena. I want to impress upon the Chamber the notion of the Queen, or in this case a King, as a sovereign of the people. The idea that one person can represent a definitive authority within a hierarchy. There is a certain romanticism to this idea. It is worth pursuing to understand the role of the monarch and how well Queen Elizabeth II discharged the duties of her role so diligently over a 70-year period. The tradition of the Prime Minister meeting the monarch once a week is part of this notion of the sovereign. Just consider that the Prime Minister, with all the lawful, constitutional, powerful powers, must diligently, without fail, every week, week in, week out, pay a visit to the monarch, literally bow before the sovereign and update them on the happenings of government, while also taking advice from the monarch on any matter which they see fit. This tradition of a Prime Minister bowing before the monarch is a manifestation of the ideal that the monarch represents something bigger than the office of the Prime Minister, something beyond the powers of government. The sovereign is another representation of the will of the people, of the stakeholders of the wider state. As the head of state, the monarch must be respected. That respect is what is cloaked in the romanticism of the sovereign. Mr. Speaker, at this particular juncture, I would like to pay our tribute and our respect to the royal family, Her Majesty the Queen, the extended family, to the people of Britain, express our condolences and our deepest sympathies on the demise of Her late Majesty. Her late Majesty was a symbol of stability, the mother of the nation, the head of state, and the queen of their hearts. May she rest in peace.
Honorable Chief Gunman, Honorable Chief Gunman, Chief. Honorable Chief Opposition Whip. Honorable Mahind Rajapaksa.
ගරු කථානායකතුමනි එලිසබෙත් රාජිනියගේ අභාවී ඉතිහාසයේ එක්තරා යුගයක නිමාව කියලයි මම විශ්වාස කරන්නේ. හිරු නොබැසින අධිරාජ්‍ය යුගයේ ඉඳන් නූතන ප්‍රජාතන්ත්‍රවාදී යුගය දක්වා මා සමාජ පරිවර්තන මැද ඇය රජිනක් හැටියට ජීවත් වුණා. හිරු නොබැසින අධිරාජ්‍යයෙන් නොඑක් රටවල් වෙන වෙන හැටි ඇගේ තරුණ කාලයේදීම දකින්නට ඇති. लोके समाजवादी राज्य गोडनगेमी इदिरेट यान युगेत ऐ रजिना लोके समाजवादी कंदूर धनवादी कंदूर कियला देकट बेदिला शीतल युद्धयक करन युगे मे राजनीयगे राजकीय युगय गेवुना विविध देशपालन दर्शन मेद रटवल बेदिला रटवल आयत एकतु वीमत ऐगे युगे सिदु वुना मे सियल्ल मेद्दे एलिसबेथ महाराजिन पराजित रजिनक हटियट जीवत वुना लोके मुनाकारी समाज देशपालन विपर्यास सिदूना राजकीय गौरव लबागेन लोकेन समुगन ऐट वासनाव लबुना वासनाव लबुना की नोट वडा वासनाव उदाकर गत्ता केला की वो मम निवेदय मम विश्वास करना तमंगे रटे वितराक नोई लोके में जनता वगी ऐ में इंगलांते राजकीयांग वेतन निरायासीन ऐसा මේ එංගලන්තයේ රාජකීය අන්විතේ නිලාසයෙන් යොමු වෙලා තියෙනවා. එතුමිය උතුණු පළව දූපු මෞලිය මංගල්‍ය දවසේ ඉඳන්ම මේ අවසන් ගමන් ගිය මොහොතේ දක්වාම කිසි වෙනසක් නැතුව ලෝක ජනතාවගේ දැස් එතුමියත් එංගලන්තයේ රජපෞල දෙසත් යොමු වෙලා තිබුණා. එලිසබෙත් මහ රජිනියගේ උතුණු පළන් මංගල්‍යෙදිත් චාල්ස් කුමරුගේ විවාහ මංගල්‍යෙදිත් වගේම මේ ඓතිහාසික වියෝදී ලෝක ජනතාවගේ ජනතාව කටයුතු කළ ආකාරයෙන් අපට ඒ බව පෙනුණා. ඒ ආකාරයෙන් තමන්ගේ රටේ විතරක් නොවේ ලෝකෙම ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙනකොට රාජකීයත්වයේ රැකගෙන ජීවිතේ ගෙනියන එක ඊටම දුෂ්කර කාර්යයක්. ඒ සඳහා ඇති දැවන්ත ඉවසීමත් රාජකීයත්වය කෙරෙහි කැපවීමත් කරන්න ඕන. ඒ ඓතිහාසික කැපකිරීම ඇය කළා. ඒ කැපකිරීම ඉතා අසීරු කැපකිරීමක් බව මම කියන්න ඕන. පෞද්ගලික ජීවිතයේ තිබෙන ආශාවන් හැඟීම් වගේම හැසිරීම් සියල්ල රට වෙනුවෙන් අතහරින්න ඕනේ. අබ්දිදාන සම්ප්‍රදාය වෙනුවෙන් ඒ කැපකිරීම කළ උදාර රැජිනා. කථානායකතුමනි, රාජකීයත්වයට නොයෙක් නිර්වචන ඇති. නමුත් රාජකීයත්වයේ තියෙන හොඳම ලක්ෂණය තමයි සම්ප්‍රදාය. රාජකීයයන්ගේ පරම වගකීම සම්ප්‍රදාය රැක ගැනීම. සම්ප්‍රදාය රකින්නා රාජකීයෙක් වෙනවා. එලිසබෙත් රාජනිය බ්‍රිතාන්‍ය රාජ ජාතිකයන්ගේ රාජකීයත්වත් දුර අතීතයේ ඉඳන් ගෙන සම්ප්‍රදායක් ආරක්ෂා කළා. එලිසබෙත් රාජනිය කළ ඒ ඓතිහාසික කැපකිරීම ලෝකයේ අනාගත රජුන්ටත් මහඟු ආදර්ශයක් බව මම කියන්න ඕන. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලෝහිරු නොබසින අධිරාජ්‍ය ගොඩනගන්න පුළුවන් වුණේ කොහොමද කියන කාරණය මේ අවස්ථාවේ ඉස්සීපත් කළ යුතු දෙයක්. ඔවුන්ට ඒ කරන්න පුළුවන් වුණේ ඔවුන්ගේ රටට ඉතිහාසයට රටේ සම්ප්‍රදායට තිබෙන අසීමිත භක්තිය නිසායි මා විශ්වාස කරන්නේ. ආදරයට එහා ගිය භක්තිමත් හැඟීමක් ඔවුන් තුළ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය කෙරෙහි තිබෙන බව මම විශ්වාස කරනවා. ඔවුන් අලුත් දෙයක් ගත්තත් වෙනස් වෙන ලෝකයේ වැළඳ ගත්තත් ඇතැම් ලෝක වෙනස්කම් වල නියමුවන් වුණත් තමන්ගේ රටේ සම්ප්‍රදායට ගෞරවයෙන් සැලකු නූතන ලිබරල්වාදී අදහස් වල නියමුවන් වුණත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදී වැනි අදහස් වල ලෝකේ නියමුවන් වුණත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අතීත සම්ප්‍රදායන් බාහිර කළේ නැහැ. ඒවට හිනා වුණේ හෝ හාසියට ලක් කළේත් නැහැ. ඒ නිසාම ඔවුන්ට ලෝකයේ හමුවේ තවමත් ශක්තිමත්ව රැඟී සිටින්න පුළුවන් වෙලා තියෙනවා. ඒට බ්‍රිතාන්‍ය රජපෞලේ විශාල දායකත්වයක් ලැබී තිබෙනවා. අඩ සිය වසකටත් වඩා වැඩි කාලයක් පුරා එලිසබෙත් මහරජිනගේ ක්‍රියාකලාපය ඊට උපකාරී වී තිබෙනවා. The king can do no wrong. බ්‍රිතාන්‍ය රජු වරදක් කරන්නේ නැහැ. ඒ ආකල්පය රැජින ජීවිත කාලය පුරා තහවුරු කළා. ඒ නිසාම බ්‍රිතාන්‍ය මහරජිනත් බ්‍රිතාන්‍යත් දෙකක් නොවේ එකක් කියන හැඟීම ජනතාව තුළ ඇති වුණා. ජනතාවගේ ආදරය මත රාජකීයත්වය රඳවා තබාගත් ගත්ත උදාර නායිකාවක් හැටියට අපගේ ගෞරවය අපි පුද කරන්න ඕනේ. ඒ වගේම ഇതുමේ පොදුරාජ්‍ය මණ්ඩලයේ සම්මේලනයේ නායිකාව. ඒ සම්මේලන නොබෙදී නොකඩී පවත්වාගෙන යන්න එතුමිය ලොකු දායකත්වයක් දුන්නා. ඒ සංවිධානයට සම්බන්ධ බොහෝ රටවල් එතුමිට ඉතාම ගෞරවයෙන් සැලකුවා. ඒ අනුව එතුමි අපිට සදාකාලික අමරණීයයි. එතුමි අවස්ථා දෙකකදී ලංකාවට ආවා. ඒ අවස්ථා දෙකේම ලංකාවේ සුන්දර ස්ථානවලට වගේම ඓතිහාසික ස්ථානවලට ගිහින් නැරඹුවා. ඒ සම්ප්‍රදායික ඓතිහාසික ආගමික සෑම තැනකදීම එතුමිගේ හැසිරීම රාජකීයත්වයට ගැළපෙන ආකාරයට සිද්ධ වුණු බව මේ රටේ ජනතාව තවමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. රාජකීයයන් තමන්ගේ ආගමට ජාතික සිරිත් විරිත්තෝ ඉතිහාසයට වගේම ලෝකයේ ආගම ජාතික සිරිත් විරිත් වගේම ඉතිහාසයටත් ගරු කරනවා. එතුමිය ලංකාවට පැමිණි සෑම වෙලාවකම ඒ රාජකීයත්වයේ ගෞරවය රැගෙන ආකාරයට අපේ රටට ගරු කළා. ලෝකයේ දැවැන්ත විපර්යාසයක් සිදු වුණු යුගයක් වුණත් ජනතාවගේ ආදරේ කිසිම විපර්යාසයක් වෙන්නේ ඉඩ තියන්නේ නැතුව රාජකීයත්වයේ දරුව එලිසබෙත් රැජිනිය ලෝකයට උදාර පණිවුඩයක් දෙමින් අපෙන් සමු අරගෙන තියෙනවා. ඒ තමයි තමන්ගේ රටේ සම්ප්‍රදායන් සිරිත් විරිත් උරුමයන්ට ගරු කරනවා වගේම සිසු ජාතීන්ගේ උරුමයන්ට ගරු කරන්න කියන ආදර්ශය. එවැනි ආදර්ශයක් ලෝකයට දුන් එලිසබෙත් රැජිනියට අපි ගෞරවයෙන් සමුදෙමු.